නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ පුරංච පරම් භික්කවේ භික්ඛු අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති සමින්ජිතේ පසාරිතේ සම්පජානකාරී හෝති සංඝාටි පත්තචීවර ධාරණේ සම්පජානකාරී හෝති අසිතේ පීතේ කායිතේ සායිතේ සම්පජානකාරී හෝති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපේ ඉරිදා ධර්ම දේශනාව සඳහා මාතෘකාව සපයාගත්තේ මජ්ඣිම නිකායේ සතිපට්ඨාන සූත්‍රයෙන්. සතිපට්ඨාන සූත්‍රය බෞද්ධයන් අතර විශේෂයෙන්ම භාවනානුයෝගී භික්ෂුන් වහන්සේලා අතර භාවනානුයෝගී ගිහි පිරිස අතර බොහෝම ප්‍රසිද්ධ සූත්‍රයක්. මොකද ඍජුවම අපේ භාවනාවට සම්බන්ධ සූත්‍රයක්. ඒ නිසා අපි ක්‍රමානුකූලව පියවරෙන් පියවර සතිපට්ඨාන සූත්‍රයේ ඉදිරියට ගමන් කරනවා. සතිපට්ඨාන සූත්‍රය වශයෙන් ගත්තොත් මජ්ඣිම නිකායේත් දීඝ නිකායේත් සතිපට්ඨාන සූත්‍රය අන්තර්ගත වෙලා තියෙනවා. දීඝ නිකායේ තියෙන සතිපට්ඨාන සූත්‍රයේදී තියෙන එකම වෙනස ධම්මානුපස්සනා කොටසදී ටිකක් දීර්ඝ විස්තරයක් සත්‍ය සම්බන්ධයෙන් සච්චපබ්බයේ එනවා. මජ්ඣිම නිකායේ ඒක කෙටියෙන් තමයි සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් මේ විදිහට එන සතිපට්ඨානය ඇත්තටම මේ සූත්‍ර දෙකට පමණක් සීමා වෙලා නැහැ. විශේෂයෙන්ම සංයුත්ත නිකායේ වෙනමම සූත්‍ර රාශියක් ගොනු කළා සතිපට්ඨාන සංයුත්තය වශයෙන් සංග්‍රහ වෙලා තියෙනවා. ඒ නිසා අපිට තේරෙනවා සතිපට්ඨානය කියලා ගත්තාම පුළුල් ක්ෂේත්‍රයක්. ඒකෙත් බුදුරජාන් වහන්සේ පියවර කීපයක් පෙන්නුම් කරලා තියෙනවා. ඉතින් අපි ඒ පියවර කීපය අනුව මේ සතිපට්ඨාන සූත්‍රයේ කොටසින් කොටස දැන් සාකච්ඡා කරමින් යනවා. ඉතින් භාගතුන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රය පටන් ගන්නේ එක්තරා අන්දමකින් ඒකේ ආනිසංස පිළිබඳව අපිට බොහොම ප්‍රබල ප්‍රකාශයක් කළා. ඒ කායනෝ අයම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා. මහණෙනි, මේ සත්වයින්ගේ විසුද්ධිය පිණිස, ඒ අයගේ පාරිශුද්ධිය පිණිස, පිරිසුදු බව පිණිස ඒ කායන මාර්ගයක් තියෙනවා, ඍජු මාර්ගයක් තියෙනවා. සෝක පරිද්දවානං සමතික්කමාය. මේ සත්වයින් අතර තියෙන, මිනිස්සෙයින් අතර තියෙන එක්තරා අන්දමකින් ශෝක කිරීම, හඬා වැළපීම්, මෙන්න මේ වගේ ස්වභාවයන් සමතික්‍රමණය කරන්න, අභිභවා යන්න ඒ කායන මාර්ගයක්, ඍජු මාර්ගයක් තියෙනවා. දුක්ඛ දෝමනස්සානං අත්ථගමාය. ඒ වගේමයි සිත සතන් තුළ පහළ වෙන දුක් දොම්නස්, ඒවා දුරු කිරීම පිණිස, ඒවා බැහැර කිරීම පිණිස ඒ කායන මාර්ගයක්, ඍජු මාර්ගයක් තියෙනවා. ඥායස්ස අධිගමාය. මේ නිවන් දැකීම සඳහා ගත යුතු නිවැරදි මාර්ගය කුමක්ද කියන එක හොඳට තමන්ට සාක්ෂාත් වෙන්න. ප්‍රණපතෙන් වලින් කියනවා නම් ආරෂ්ඨායක මාර්ගය කෙසේ විය යුතුද, කුමක් විය යුතුද, ගත යුතු මාර්ගයේ කෙසේ විය යුතුද කියන එක තම තමා වශයෙන් හොඳට තේරෙන්න, ప్రత్యක්ෂයක් වශයෙන් හඳුනා ගන්න ඒ කායන මාර්ගයක් තියෙනවා. නිබ්බානස්ස සච්චික්‍රියාය. නිවන් සුව සාක්ෂාත් කරගන්න ඒ කායන මාර්ගයක් තියෙනවා. කුමක්ද මේ කායන මාර්ගය? යදිදං චත්තාරෝ සතිපට්ඨාන. ඒ තමයි සතර සතිපට්ඨාන ධර්මයන්. එතකොට අපිට තේරෙනවා බෞද්ධයන් වශයෙන් අපි ප්‍රාර්ථනා කරන නිවන් සුව සාක්ෂාත් කරගන්නත්, ඒ වගේම දීර්ඝ වශයෙන් අපි ගමන් කළ යුතු මාර්ගය කුමක්ද, නැත්නම් වැඩි යුතු ප්‍රතිපදාව කියලා, ප්‍රතිපදාව කුමක්ද කියලා සැකහැර දැනගන්නත්, ඒ වගේම දුක් දොම්නස් දුරු කරගන්නත්, ශෝක කිරීම, හඬා වැළපීම් දුරු කරගන්නත්, ඒ වගේම මේ අපේ සිත් සතන් කෙලසුන්ගෙන් බැහැර කළා, කෙලසුන් දුරු කළා, බොහෝම පිරිසුදු සිත් සතන් බවට පත් කරගන්නත්, පාරිශුද්ධ වූ පිරිසිත් සතන් බවට පත් කරගන්නත් ඒ කායන මාර්ගයක් තියෙනවා, ඍජු මාර්ගයක් තියෙනවා. ඒ තමයි සතර සතිපට්ඨාන ධර්මය. ඉතින් එතකොට මෙන්න මෙබඳු බොහොම ප්‍රබල ප්‍රකාශයක් කරලා තමයි භාගතුන් වහන්සේ සතර සතිපට්ඨාන ධර්මයන් දේශනා කරන්න පටන් ගන්න. ඒකෙදිත් මුලින්ම පටන් ගන්නේ කායානුපස්සනාවෙන්. ඉද භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති. කයෙහි කයානුව බලමින් වාසය කරනවා. ඉතින් එතකොට මේක මේ දවසක් දෙකක් කරන කටයුත්තක් නෙමෙයි, විහෙරති කියලා කියන්නෙම කාලයක් වාසය කරනවා, දිගට කරගෙන යනවා කියන අදහසයි එතන තියෙන්නේ. කායේ කායානුපස්සී කියන වචනයේ විශේෂත්වයක් තියෙනවා. කයෙහි කය අණුව බලමින් වාසය කරනවා කියන එක. එතකොට මෙතෙන්දී මේ කොහොමද කය දිහා බලන්නේ? අපිට කය ගැන ඉගෙන ගන්න විවිධ ක්‍රම තියෙනවා. පොතින් පතින් ඉගෙන ගන්න පුළුවන්, කාගෙන් හරි අහලා ඉගෙන ගන්න පුළුවන්, අද කාලේ හැටියට අන්තර්ජාලය හරහා ඉගෙන ගන්න පුළුවන්, දොස්තර මාත්‍යෙක්ගෙන් අහලා ඉගෙන ගන්න පුළුවන්. මේ විදිහේ නාන ප්‍රකාර ක්‍රම තියෙනවා. නමුත් මෙතෙන්දී බලාපොරොත්තු වෙන්නේ ඒක නෙමෙයි. කය අනු කය පිළිබඳව, මේ තමන්ගේ කියලා ගත්ත කය පිළිබඳව තමන්ම ඒකාග්‍ර වෙච්ච මනසකින් හොඳින් විග්‍රහ කරලා බැලීම, හොඳින් නිරීක්ෂණය කරලා බැලීම. එතකොට අපිට තේරෙනවා මෙතෙන්දි මේ අපි සංකල්පමය වශයෙන් හිතින් හදාගෙන මනක්කල්පිතව එහෙම නැත්නම් තාගෙන් හරි ඉගෙනගෙන අපේ කය ගැන දැන ගැනීම නෙමෙයි, ඍජුවම අපේ අවධානය කයට යොමු කළා දීර්ඝකාලීන වශයෙන් මේ කයේ ස්වභාවය පිළිබඳව, කය ක්‍රියා කරන්නේ කොහොමද කියන ආකාරය ගැන යම් විමසීමක් කිරීම. දැන් මෙහෙම කියනකොට දැන් හිතෙන්න පුළුවන්, එතකොට මේ කය ගැන ඉගෙන ගන්න, ඒ කියන්නේ මේක නිකන් හරියට වෛද්‍ය විද්‍යාත්මක වැඩක්ද මේ කරන්න යන්නේ කියලා. ඊට වඩා මෙතෙන්දී බුදුරජාන් වහන්සේ පෙන්නනවා ඒ හිතේ පවත්වා ගත යුතු පසුබිමත් ඊට එහා එන මේ වාක්‍යයකින්. කොහොමද මේ කයෙහි කයානුව බලමින් වාසය කරන්නේ? ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස. එහෙමනම් අපි මේ කරන පරීක්ෂණයේදී අපේ හිතේ පවත්වා ගත යුතු එක්තරා අන්දමක පසුබිම භාගතුන් වහන්සේ පෙන්ලා දෙනවා. ඒ කියන්නේ ආවට ගියාට කරනව නෙමෙයි, මේකෙදි අපිට එක්තරා අන්දමක පසුබිමක්, පසුතලයක් අපේ හිතේ පවත්ව ගන්න අවශ්‍යයි. එහෙමත් නැත්නම් මේ කටයුත්ත සාර්ථක වීම පිණිස අපේ හිතේ යම් යම් සාධනීය පැත්ත අපි විසින් පවත්වා ගැනීම සඳහා උත්සාහන්ත විය යුතුයි. ඒකේ පළවෙනි කොටස තමයි ආතාපි. ඒ කියන්නේ කෙලෙස් තවන වීරයකින් තමයි මේ කටයුත්ත කරන්නේ. ඒ කියන්නේ අපි ගාව එකාතකින් යම්කිසි ඌමනාවක් තියෙන්න ඕනේ. දැනට මේ හිත බොහෝම අකීකරුයි. මේ හිතේ බොහොම කෙලෙස් බහුලයි. ඒ නිසා මගේ හිත මම කොහොම හරි කෙලෙසුන්ගෙන් නිදහස් කරගන්න ඕනේ, කෙලෙසුන්ගෙන් දුරු කරගන්න ඕනේ, කෙලෙසුන්ගෙන් මේ සිත පිරිසුදු කරගන්න ඕනේ කියලා එක්තරාන්දමක ඌමනාවක්, කෙලෙස් තවන වීරයක් එහෙමනම් අපි තුල තිබිය යුතුයි. එහෙම නැතුව මේ සතිපට්ඨානය වඩලා අපි වෙනත් පරමාර්ථ ඉෂ්ට කරගන්න යනවා නම් එතකොට ඉතින් අර නිවැරදි ආකල්පයකින් නෙමෙයි අපි වැඩේට අත තියලා තියෙන්නේ. එහෙනම් මේ නිවැරදි ආකල්පය තමයි මේ හිත දැනටමත් මාව දීර්ඝ කාලයක් තිස්සේ මේ සංසාරේ අරගෙන ගිහිල්ලා තියෙනවා. බොහෝ වශයෙන් මාව අපාගත කරලයි මේ හිත තියෙන්නේ. අද මට වර්තමානයේදී මේ බුද්ධෝත්පාද කාලයක ක්ෂණ සම්පත්තිය සහිතව මනුස්සාත්ම භාවයක් ලැබලා දීලා තියෙනවා. හැබැයි මට කියන්න බෑ ඊළඟ ආත්ම භාවයේදී මේ හිත කුමන ආකාරයෙන් ක්‍රියාත්මක වෙයිද, ඊළඟ ආත්ම භාවය කොහේ ගෙනහිල්ලා ඉපදීමක් ඇති කළ දෙයිද කියලා නිශ්චිත වශයෙන් කියන්න බෑ. මොකද මේ හිතේ පහළ වෙන කෙලෙස් ස්වභාවය අනුව තමයි, හිතේ තත්ත්වය අනුව තමයි ඊළඟ භවය එතකොට තීරණය වෙන්නේ. එතකොට ඊළඟ භවයේ නැවතත් අපාගත වෙයිද, එහෙම නැත්නම් නැවතත් මනුස්ස ලෝකයේම උපතක් ලබන්න පුළුවන් වෙයිද කියලා නිශ්චිත වශයෙන් කියන්න බෑ. එහෙනම් ඉතින් අපිට තේරෙනවා මේ සංසාර ගමනේ තියෙන භයානකකම. එහෙනම් කොහොමද මේ සංසාර ගමනට යම්කිසි විසඳුමක් ලබා ගන්න? දිගින් දිගට මේකේ කරකවි කරකවි ඉන්නවද? ඉපදි ඉපදි මැරි මැරි යනවද? එහෙම නැත්නම් මෙතන මේ හිතේ ක්‍රියාකාරීත්වය හොඳින් හඳුනගෙන මේ දිගට දිගට යන ගමනට යම්කිසි නැවතීමක් තියන්න අපි උත්සාහන්ත වෙනවද? මේ භාගතුන් වහන්සේ පෙන්ලා දීපු නිවනක් සාක්ෂාත් කරගන්න අපි උත්සාහන්ත වෙනවද කියලා යම්කිසි අවබෝධයක් මුලින්ම සුතමේ ඥානයක් වශයෙන් ඇති කරගෙන තොර කෙනෙකුට පුළුවන් මේ නිවැරදි මාර්ගයේ කුමක්ද කියලා තම තමා වශයෙන් දැනගන්න උත්සාහන්ත වෙන්න. එතකොට අන්න ඒ කටයුත්තදී තමයි මේ ආතාපි කියන ගුණය අපිට හම්බ වෙන්නේ. එතකොට අන්න යාගේ හිත උත්සාහන්ත වෙනවා කෙලෙස් තවන වීරයකින් කටයුතු කරන්න. එයා අර අනිත්කුත් සාමාන්‍ය ජනී ජනයා වගේ තනිකරම කාමයන් කෙරෙහි ගැලීලා ඒවටම ඇරිලා ඒවා මැත්තෙම දඟලන ගතියක් වෙනුවට එයා උත්සාහන්ත වෙනවා මේකෙන් ගැලවෙන ක්‍රමයක් හොයන්න. ප්‍රතිපදාවක් අනුව කටයුතු කරන්න එයා උත්සාහන්ත වෙනවා. ඒ නිසා අන්නේ බඳු කෙලස් තවන වීරයක් ඒ සඳහා දරන උත්සාහයක් මෙතෙන්දී මූලික වෙනවා. ඒක තවත් පැත්තකින් කියන්න පුළුවන් මේක දීර්ඝකාලීන වශයෙන් පවත්වන්න පුළුවන් උත්සාහයක්, වීරයක්. මේක මේ සතියක් උග්‍ර වීරයක් කළා ඊට පස්සේ අත්හැරලා දාන වීර මේ ක්‍රමයක් නෙමෙයි. දීර්ඝව පවත්වා ගන්න පුළුවන්, දීර්ඝ කාලයක් තිස්සේ පවත්වා ගන්න පුළුවන් සමබර වීරයක් කියලා කියන්න පුළුවන්. ඒ වගේමයි මේ කටයුත්තේ නිරත වෙනකොට අපේ හිතට අනවශ්‍ය වෙහෙසක් නොදැනෙන විදිහට, හිතට අමතර පීඩනයක් නොදී හිත බොහොම සැහැල්ලුවෙන් වීරය සමබර කළා මේ කටයුත්ත කරන්නත් අවශ්‍යයි. ඒ නිසා වීරයේ පැති කීපයක් අපිට හඳුනා ගන්න පුළුවන්. එකක් තමයි කෙලෙස් තවන වීරය. ඒ කියන්නේ තමන්ගේ හිතේ මතුවෙන කෙලෙස් පිළිබඳව අපි ඒවට අහු වෙන්නේ නැතුව කොහොම හරි මම මේ කෙලෙසුන්ගෙන් හිත නිදහස් කරගන්න ඕනේ කියලා යම්කිසි ඌමනාවක්, පවිත්‍ර චේතනාවක් අපි තුල අන්තර්ගත විය යුතුයි. ඊට පස්සේ මේ කරන කටයුත්ත දීර්ඝ කාලයක් තිස්සේ අඛණ්ඩව කරගෙන යාම සඳහා උවමනාවක්, ඒ සඳහා දරණ වීරයක් අපි තුල තිබිය යුතුයි. ඒ වගේම මේ කටයුත්ත කරන අවස්ථාවේදී හිත බොහෝම තැම්පත්ව ශාන්තව, වැඩිය පීඩාවට පත් කරන්නේ නැතුව, අනවශ්‍ය වීරයක් යොදන්නේ නැතුව, ඒ අවශ්‍ය පමණට විතරක් වීරය යොදමින් සමබර වීරයක් තවන් පවත්ව ගන්න අපි දැනුවත් විය යුතුයි. ඒ නිසා වීරයේ ඒ වගේ පැති කීපයක් අපිට හඳුනා ගන්න පුළුවන්. ඊළඟට කියනවා සම්පජානෝ. දැන් අපි සිහිය පිහිටියට පස්සේ ඊළඟට එන වචනේ තමයි සතිමා. ඒතකොට සිහිය හොඳට වර්තමාන වශයෙන් එළඹ සිටියට පස්සේ මේ වර්තමාන වශයෙන් තමන්ට අරමුණු වන ඒ සන්දර්භය දිහා, අරමුණු වල යම් යම් සම්සිද්ධිය දිහා අපි ටිකක් විමර්ශනශීලීව ලං වෙලා ඒක දිහා විමසිය යුතුයි. එහෙම නැතුව නිකාං වර්තමානයේ සිහිය පැවැත්වූ පමණින් සියල්ල සම්පූර්ණ වෙන්නේ නැහැ. සිහිය පැවැත්වන අතරේ ඒකට ඔන්න සම්පජඤ්ඤය අපි එකතු කරගත යුතුයි. මොකද අපි දෙයක් දිහා විනිවිද යන බැල්මක්, ඒ දේ හොඳට විස්තරාත්මකව හඳුනා ගන්න උත්සාහයක්, විවිධ පැතිකඩ ඔස්සේ ඒ අපේ ඉස්සරහ තියෙන අරමුණ හඳුනා ගන්න දරන උත්සාහයක් දැන් ඔන්න දැරිය යුතුයි. ඒක තමයි සම්පජානෝ කියලා කියන්නේ. විනය්‍ය ලෝකේ අභිජ්ජා දෝමනස්සං. එතකොට මේ කටයුත්ත කරද්දි පුළුවන් තරම් හිත සමබරව තියාගන්න. ලොකු ආසාවක් ඇල්මක් ඇතුළු කරගන්නෙත් නැහැ. එහෙම ගිහිලා ඒ අන්තයට යන්නෙත් නැහැ. ඒ වගේමයි හිතට ලොකු අකමැත්තක්, එපාවීමක්, දුකක් ඇති කරගන්න යන්නෙත් නැහැ. එක්තරා අන්දමකින් මධ්‍යස්ත බවක්, උපේක්ෂා සහගත බවක් හැකිතාක් පවත්වන්න උත්සාහන්ත විය යුතුයි. ඉතින් මෙන්න මේ වගේ කාරණා කීපයක් භාගතුන් වහන්සේ පෙන්වලා දෙනවා මේ සතිපට්ඨානයේ වඩද්දි. එතකොට මෙන්න මේ බඳු පරිසරයක් අපේ හිතේ ඇති කරගෙන මේ කියන ඍජු අත්දැකීම අපිට ලබන්න පුළුවන් නම් ඒක නැවත නැවත ලබන්න පුළුවන්. අනුපස්සනාවක් කියලා කියන්නේ එක දවසක් කළා නවත්තන එකක් නෙමෙයි. කාලාන්තරයක් තිස්සේ දිගින් දිගට නැවත 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 මේ කටයුත්ත කළ යුතුයි. භාවිතා බහුලී කතා කියලා කියනවා. මේක වැඩි යුතුයි බහුලීකృత කළ යුතුයි. මේ බහුලීකృత කිරීම ඇතැම් වෙලාවට අපිට ටිකක් නුහුරුයි. මොකද අපි හිතනවා දවස් අදයක් කරා මේක ඉතින් එක දවසක් තේරුණා මට. ඉතින් ආයෙත් ඔක කරාම ඔච්චරයිනේ කියලා. තර්කානුකූලව කෙනෙක් හිතන්න පුළුවන්. නමුත් ඒ තර්කයට මේක අදාළ වෙන්නේ නැහැ. මේ හිතට නැවත නැවත මේ ඉස්සරහා තියෙන අරමුණේ යථා ස්වභාවය නැවත නැවත පෙන්වා දිය යුතුයි. ඒ අරමුණේ ස්වභාවය, ඒ අරමුණ වෙනස් වෙන ආකාරය, ඊළඟ වෙනත් අරමුණකට හිත නංවලා ඒ අරමුණේ වෙනස් වෙන ආකාරය, මේ ආදී වශයෙන් මේ කටයුතු සිද්ධ වෙන්නේ කෙසේද කියන යන්න සම්බන්ධයෙන් නැවත නැවත පෙන්වා දීමක්, නැවත නැවත අනුපස්සනා කිරීමක් මෙතෙන්දී බලාපොරොත්තු වෙනවා. ඒතකොට අපි දැන් මේ ගත කරන්නේ කායේ කායානුපස්සී විහෙරති කියන අන්නේ කොටසෙයි, එහෙම නැත්නම් මේ කායෙහි කායානුව බලමින් වාසය කරන කොටසෙයි. එතකොට මේකේ ඇත්තටම කර්මස්ථාන 14ක් අන්තර්ගත වෙනවා. මේක පටන් ගත්තේ අපි ආනාපාන සතියෙන්. ඊට පස්සේ ඉරියාපත සම්බන්ධයෙන් අපි කතා කළා. අපි පවත්වන විවිධ ඉරියව්, ඇවිදින ඉරියව්ව, හිටගෙන ඉන්න ඉරියව්ව, ඉඳගෙන ඉන්න ඉරියව්ව, සතපෙලා ඉන්න ඉරියව්ව, මේ විදිහට ඉරියව් ප්‍රධාන ඉරියව් 4ක් ගැන බුදුරජාන් වහන්සේ අපිට කියලා දුන්නා. ඊට පස්සේ ඒ සියලු ඉරියව් වලට බාහිරින් තියෙන පොඩි පොඩි ඉරියව්, මේ ඉරියව් අතර තියෙන කුඩා කුඩා ඉරියව්, අපි දෙනදා ජීවිතේ පාත්තන කුඩා කුඩා ඉරියව් ගැනත් බුදුරජාන් වහන්සේ ඒ වගේම යථා යථාවා පනස්ස කායෝ පනිහිතෝ හෝති තථා තථානම් පජානාති කියලා ඒ සියලුම ඉරියව් අන්තර්ගත කරලා හකුළුවලා පෙන්නනවා. ඒ කියන්නේ අපිට තේරෙනවා මෙතෙන්දී දැන් අපි ඇවිදිනකොට ඇවිදින බව දැනගන්න. ඊළඟට හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්න බව දැනගන්න. ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දැනගන්න. සැතපිලා ඉන්නකොට සැතපිලා ඉන්න බව දැනගන්නවා. වෙනත් අනුකුඩා ඉරියව් පවත්වනකොටත් ඒ ගැන දැනගන්නවා. එතකොට අපිට තේරෙනවා මෙතන එක්තරා අන්දමකින් අපේ කය වෙතට අපේ අවධානය අරගෙන ජීවත් වෙන්න යම් උත්සාහයක් දැරිය යුතුයි. මොකද අපේ හිත මේකට ඒ තරම් ඇල්මක් දක්වන්නේ නැහැ. මේකේ ඒ තරම් රසයක් මුලින් දැනෙන්නේ නැහැ. ඒ නිසා හිත බොහොම අරගල කරනවා මේ වැඩේ කරන්න බෑ කියලා. එයා මේ වැඩේ ප්‍රතික්ෂේප කරනවා. මේකේ රසයක් නැහැ කියලා, මේක බහාම ඒකාකාරී වැඩක් කියලා. මේ කරන්න යන වැඩේ ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. ඒ නිසා තමයි අපිට අර ආතාපි වීරිය නැවත මතක් කරගන්න පුළුවන්. අපි බුදුන් සරණ ගිහිල්ලා උත්සාහන්ත වෙනවා මේ බුදු කෙනෙක් පෙන්නපු පාරේ යන්න. ඉතින් මේක එක පාටම අපිට ලොකු හිතක් පහළ නොවෙන්න පුළුවන්. නමුත් අපි මේ බණක් අහලා කල්යාණ මිත්‍ර ආශ්‍රයක් ලැබලා පොතක් පතක් බලලා මේකේ තියෙන වටිනාකම හඳුනා ගන්න, තේරුම් ගන්න උත්සාහන්ත වෙනවා. ඊට පස්සේ තමයි අපිට මේකේ උනන්දුවක් ඇති වෙලා අපිම මේ වැඩේ කරන්න උත්සාහන්ත වෙන්නේ. මේක අපිම කරන්නේ නැතුව මේක මේ කටයුත්ත අපි වෙනුවෙන් වෙන කෙනෙකුට කරන්න බෑ. දැන් අපේ ගෙවල් දොරවල් වල යම් කිසි වැඩ කටයුත්තක් තියෙනවා නම් අපිට කරන්න වෙලාවක් නැත්නම් අපිට පුරුවන් කීයක් හරි දීලා වෙනත් කෙනෙක් ලව්වා ඒ වැඩේ කරගන්න. නමුත් එහෙම හැකියාවක් මේ අපේ හිත පිරිසුදු කරන කටයුත්ත සම්බන්ධයෙන් කිසිසේත්ම කරන්න බෑ. අපි වෙනුවෙන් තව කෙනෙකුට භවනා කරන්න බෑ. අපි වෙනුවෙන් අපේ හිත පිරිසුදු කරන කටයුත්ත අපිට වෙන කෙනෙකුට පවරන්න බෑ. ඒ කටයුත්ත අපි විසින්ම කරගත යුතුයි. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි කියලා භාගතුන් වහන්සේ ධර්මරත්නයේ ගුණ ප්‍රකාශ කරන ගාථාවේදී සඳහන් කරනවා. තම තමා වශයෙන් ඒ ප්‍රඥාවන්තයින් විසින් හඳුනාගත යුතුයි, තේරුම් ගත යුතුයි. එහෙනම් මේ ධර්මයත් මේ සතිපට්ඨානයනුත් තම තමා වශයෙන් දියුණු කළ යුතුයි, තම තමා වශයෙන් වැඩිය යුතුයි. ඉතින් එතකොට ටික ටික දැන් කෙනෙක් විවිධ ඉරියව් හඳුනා ගනිමින් වාසය කරනවා නම්, හිටගෙන ඉන්නකොට ඒ බව දැනගන්නවා නම්, ඇවිදිනකොට ඒ බව දැනගන්නවා නම්, ඉඳගෙන ඉන්නකොට ඒ බව දැනගන්නවා නම්, ඉතින් මේ විදිහට පොඩ පොඩ එයා එදිනෙදා සතිමත් වෙන්න උත්සාහන්ත වෙනවා නම්, අන්න ඒකට බොහෝම අදාළ කොටසක් තමයි අද අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ. ඒ තමයි සම්පජඤ්ඤ පබ්බේ කියලා කියන්නේ. ඒ අපි ඉරියව් විවිධ ඉරියව් වල පවත්වන්න දරපු උත්සාහයම ඊට පස්සේ අපි එදිනෙදා වැඩ කටයුතු වලටත් සම්බන්ධ කරන්නයි දැන් හදන්නේ. දැන් එකwidehatකින් බලනවා අපේ මේ සතිමත් බව පතුරු වාලීමක්, අපේ මුළු ජීවිතේටම එකතු කර ගැනීමක් තමයි මෙතනින් දැන් සම්බන්ධ වෙලා එන්නේ. ඒ නිසා භාගතුන් වහන්සේ කියනවා පුණජ පරම්භික්කවේ භික්ඛු අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති. එයා මේ ඉදිරියට යනකොට ආපස්සට එනකොට ඒ ගැන දැනගන්නවා. දැන් අපි මුලින් කතා කරා ගච්ඡන්තෝවා ගච්ඡන්තෝම් හීති පජානාති කියලා. යනකොට යන බව දැනගෙන අර ඉරියාපත පබ්බේදී ඒ යනකොට යන බව දැනගෙන එයා සිහියෙන් ඉන්න උත්සාහන්ත වෙනවා. ඉතින් ඒකටම මේක අදාළ කරන්න පුළුවන්. අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති. එයා ඉදිරියට යනකොට මේ ඉදිරියටයි යන්නේ කියන ඒ අවබෝධය තියෙනවා. පටික්ඛන්තේ ආපස්සට එනකොට මේ ආපස්සට එන බව එයා හඳුන ගන්නවා. දැන් අපි සක්මන් භාවනාවක නිරත වෙනකොට ඉදිරියට නම් සක්මන දැන් සිද්ධ වෙන්නේ ඔන්න ඉදිරියට යන බව තමන් දන්නවා. ඊට පස්සේ ගිහිල්ලා අපි හිතමු කොනේ නතර වුණා. එතකොට ඔන්න හිටගෙන ඉන්න බව දන්නවා. තිතෝ වාටි තෝම් හීති පජාන. දැන් මේ හොඳට හිටගෙන ඉන්නේ. එතකොට තමන්ගේ කයට මොනවද දැනෙන්නේ? කලින් තිබුණා චලනය වන ඉරියව්වක්. ඊට පස්සේ දැන් ඔන්න නිශ්චල ඉරියව්වකටපත් වුණා. ඊට පස්සේ ඔන්න පීවර කීපකින් ආපස්සට හැරුණා. දැන් ඔන්න නැවතත් නිශ්චල හිටගෙන ඉන්න ඉරියව්වකටපත් වුණා. ඔන්න ආපස්සට එනවා. පටික්ඛන්තේ සම්පජානකාරී හොති. දැන් මේ ආපස්සට එන ගමනේත් සිහියෙන් ඒ ගමනට අදාළ තොරතුරු ටික හඳුනා ගනිමින් ඒ එන ගමනේදී මොනවද තමන්ට දැනෙන්නේ? එතකොට කොහොමදමයි පාද චලනය වෙන්නේ? එතකොට කොහොමද පාදයෙන් පාදයට බර මාරු වෙන්නේ කියලා අර අපේ මේ චලනය වෙන මේ ගමන් කරන කය දිහා හොඳට විමසිල්ලෙන් බලමින් එයා කටයුතු කරනවා. ඊට පස්සේ කියනවා ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හොති. මේ ඉදිරිය බලනකොට, වටපිට බලනකොට එතකොටත් අන්න සිහියෙන් ඒ කටයුත්ත කරනවා. දැන් අපි සිහිය නැතුව බැලුවොත් එහෙම සමහරවිට අපි සක්මනක ඉන්නකොට ඔන්න මොනවා හරි කවුරු හරි කෙනෙක් ඇවිල්ලා එක්ක කතා කරනවා, ඒගොල්ලෝ මොනවා හරි වෙන වැඩක් කරනවා, නැත්නම් ඔය ආරන්නේ පසුබිමක එහෙමනම් ඔන්න රිලවෙක් පාක් හරි වෙන සතෙක් ඔන්න පේනවා. ඉතින් එතකොට අපි එක පාට මේකට අපේ අවධානය යමුනා නම් සමහර විට ඒ සතා ගැන ඒ සිද්ධ වෙන කටයුත්ත ගැන අපේ සම්පූර්ණ අවධානය ගිහිල්ලා ඔන්න අපි අර කර කර හිටපු වැඩේ සම්පූර්ණයෙන්ම අපිට අමතක වෙනවා. එතකොට නැවතත් අන්න අපි අසතිමත් වෙනවා. නැවතත් අපි වෙන ලෝකයකට යනවා. අපි ආයෙත් ඉතින් කල්පනා කර කර ඉන්නවා. අපි ඉතින් මොන සමනලයේ දැක්ක. ඉතින් සමනලයා ගැන හිතනවා, සමනලයා අල්ල ගන්න හිතනවා. නැත්තම් ඒ සමනලයාගේ නම් ජීව විද්‍යාත්මක නම ගැන හිතනවා. මේ වගේ මොනවා මොනවා හරි අපි ඒ දැකපු දේ අල්ලගෙන අපි මොනවා මොනවා හරි හිත හිතා කල්පනා කර කර ඉන්න ඉඩ තියෙනවා. නමුත් අපි මේ මොහොතේදී මේ ආපස්සට එන ගැනීම ගමනක් මේ කරන්නේ. ඒ අතර ඔන්න ඉබේටම වගේ මාක් හරි සිදුවීමක් නිසා පිටත බැලුණ අය දැන් ඔන්න එතනට මාක් හරි සතෙක් හරි කුමෙක් හරි අරමුණු උනාය කියලා අන්න අපිට ඒ මුළු සංසිද්ධිය ගැනම අපි එක්තරාන්දමක වැටහීමකින් තමයි ඉන්නේ. අපේ අනුදැනුම සහිතව සතිමත් බව ඇතුලේ තමයි මේ මුළු ක්‍රියාදාමයම සිද්ධ වෙන්නේ. අපිට සතිය ගිලිහිලා අපි සම්පූර්ණයෙන්ම ඒ අරමුණේ අතරමං වෙලා නැහැ. කෙලස් බරිත වෙලා ඒ කෙලස් අරමුණු වල අපි වහලෙක් බවට පත් වෙලා නැහැ. ඒ වෙනුවට හොඳට සතිමත් පසුබිමක් තුල පිහිටාගෙන නැත්තම් සති ආලෝකය ඇතුලේ තමයි මේ සියලුම සිදුවීම් සිද්ධ වෙන්නේ. එතකොට අපිට අර වර්තමාන මොහොත අහිමි වීමක් නැහැ. අපි හොඳට මෙතන පිහිටගෙන වර්තමානයේ පිහිටාගෙන දැන් මේ සිදුවෙන විවිධ කටයුතු වලට අවධානය යොමු කරනවා. ඊට පස්සේ සමින්ජිතේ පසාරිතේ සම්පජානකාරී හොති. අතපය හකුලවනකොට ඒ ගැන සිහියෙන් කරනවා. ඊළඟ අතපය දිගහරිනකොට ඒ ගැනත් සිහියෙන් කටයුතු කරනවා. දැන් අපිට තේරෙනවා මේ බුදුහාමුදුරුවෝ අපිව පුළුවන් තරම් දැන් කය ඇතුළට ගන්නයි හදන්නේ. අපේ අවධානය අපේ කය ඇතුළට ගන්න තමයි මේ උත්සාහය. මොකද අපේ හිත ඒකට ඒ තරම් මුලදී කැමැත්තක් නැහැ. එයා හිතන්නේ අනිවාර්යෙන්ම එළිය තමයි සතුට තියෙන්නේ, එළිය තමයි විනෝදය තියෙන්නේ. ඒ නිසා එයා පුළුවන් තරම් ඇහෙන් රූප බල බලා එළියේ වාසය කරන්නේ කරමින් ඒවැයේ සතුට ඒවා තුලින් සතුට හොයන්න උත්සාහන්ත වෙනවා. එහෙම නැත්නම් සද්ද අහමින් ඒවයින් සතුට වෙන්න උත්සාහන්ත වෙනවා. ගඳ සුවඳ බලමින් ඒ ගඳ සුවඳ හරහා සතුට වෙන්න උත්සාහන්ත වෙනවා. දිවෙන් රස බලමින් ඒවා තුලින් සතුට හොයන්න උත්සාහන්ත වෙනවා. කයෙන් විවිධාකාර ස්පර්ශයන් ලැබමින් ස්පර්ශයන් හරහා සතුට වෙන්න උත්සාහන්ත වෙනවා. මනසට එන අරමුණුත් එහාට මෙහාට පෙරලා පෙරලා ඒවා ඔස්සේම කල්පනා කර කර ඒවා ඔස්සේම කතන්දර ගොත ගොතා ඒවා තුලම අතරමං වෙලා සතුට වෙන්න උත්සාහන්ත වෙනවා. නමුත් මේ සාමාන්‍ය ඒ අන්ධ පෘථග්ජන ක්‍රියාකාරීත්වයෙන් අයින් වෙලා දැන් බුදුරජාණන් වහන්සේ සරණ ගිය යෝගාවචරයේ දැන් මේ බුදුබණක් අහලා උත්සාහන්ත වෙන්නේ මේ තමාගේ කියලා කියාගන්නා කයට අවධානය ගන්න. ඒ කියන්නේ මුලදී අපිට බෑ එකපාරටම මේ අපේ හිත සියලු කෙලෙසුන්ගෙන් නිදහස් කරගන්න. ඒ සඳහා අනුගමනය කළ යුතු අනුපූර්ව ප්‍රතිපදාවක් තියෙනවා. ඒ සඳහා අනුගමනය කළ යුතු පියවරෙන් පියවර යන ක්‍රමානුකූල ප්‍රතිපදාවක් තියෙනවා. අන්න ඒ ක්‍රමානුකූල පියවරේ එක සංදිස්ථානයක් තමයි හැකිතාක් මේ කයට අපේ අවධානය යොමු කිරීම. ඒතර බාහිරට දුවන හිත ඒ බාහිරට දුවන ගතියෙන් ඒ ස්වභාවයෙන් අතමුදවලා ඒකෙන් නිදහස් කරගෙන හැකිතාක් මේ තමාගේ කය ඇතුලේ පවත්වා ගන්න තමයි දැන් මේ දරන්නේ. දැන් මේ උත්සාහයත් දරන්නේ. එතකොට අපිට තේරෙනවා බුදුහාමුදුරුවෝ දැන් කොයිතරම් සූක්ෂමව මේ කටයුත්තේ අපිට නියැලෙන්න කියලා කියනවද කියනවනම් අත දිගාරිනකොට ඒ ගැන සිහියෙන් ඉන්න කියලා කියනවා. අත හකුලවනකොට ඒ ගැන සිහියෙන් කටයුතු කරන්න කියලා කියනවා. ඒ වගේමයි පාදය දිගහරිනකොට ඒ ගැන සිහියෙන් ඉන්න කියලා කියනවා. පාදය හකුලවනකොට ඒ ගැන සිහියෙන් ඉන්න කියලා කියනවා. ඊට පස්සේ කියනවා සංඝාටි පත්ත චීවර ධාරණේ සම්පජානකාරී හොති. දැන් මේ භික්ෂුන් වහන්සේ කෙනෙක් නම් උන්වහන්සේට දෙපට සිවුරක් තියෙනවා, සංඝාටියක් තියෙනවා, තනිපට සිවුරක් තියෙනවා. එතකොට අඳණය තියෙනවා. මේ වගේ සාමාන්‍ය භික්ෂුන් වහන්සේ කෙනෙකුට ඒ තමන් පරිහරණය කරන සිවුරු පිරිකර තියෙනවා. එතකොට මෙන්න මේ සිවුරු පිරිකර දරන අවස්ථාවේදී, සිවුර පොරවන අවස්ථාවේදී, සිවුර දරාගෙන ඉන්න අවස්ථාවේදී ඒ ගැන දැනුවත් වෙන්න කියලා කියනවා. ඒ ගැන සතිමත් වෙන්න කියලා කියනවා. අසිතේ පීතේ කායිතේ සායිතේ සම්පජානකාරී හෝති. එතකොට යම් දෙයක් අනුභව කරනකොට, යමක් බොනකොට, යමක් කඩලා කනකොට මේ ඊළඟට යමක් රස විඳිනකොට ඒ ගැනත් දැනුවත් වෙන්න කියලා කියනවා. එතකොට මේ ඔක්කොම ඇත්තටම ආහාර අනුභවය හා සම්බන්ධයි. ඇතැම් ආහාර අපි සාමාන්‍යයෙන් අනලා පිටක් පිටක් ගානේ අනුභව කරන ගතියක් තියෙනවා. ඇතැම් ආහාර අපි කඩලා කනවා. ඇතැම් මේවා අපි රස විඳිනවා. ඉතින් මේ විදිහට නැත්තම් වෙනත් දෙයක් නම් අපි පානය කරනවා. ඉතින් මේ අන්දමින් අපි ඒ කරන ආහාර ගැනීම නැත්තම් ආහාර වැළඳීම එහෙමත් නැත්නම් යම් යම් දේවල් පානය කිරීම මේ කටයුතු වලදීත් බුදුරජාණන් වහන්සේ කියනවා ඒ කටයුතු සිහියෙන් කරන්න කියලා. ඊට පස්සේ උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හෝති. ඊට පස්සේ මේක කෙතරම් භාග්‍යවතුන් වහන්සේ අපේ ජීවිතයට අනුබද්ධ කරනවාද කියනවනම් සම්බන්ධ කරනවාද කියනවනම් මලමූත්‍ර පහ කිරීමේදී පවා ඒ කටයුත්තත් සිහියෙන් කරන්න, හොඳ වැටහීමෙන් කරන්න, සතිමත්ව කරන්න කියලා පතක් කළා දෙනවා. ගතේ තිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ භාසිතේ තුන්හි භාවේ සම්පජානකාරී හොති. දැන් ඇවිදින අවස්ථාවේදී, හිටගෙන ඉන්න අවස්ථාවේදී, ඉඳගෙන ඉන්න අවස්ථාවේදී, ඒ වගේම සයනය කරන අවස්ථාවේදී, නිදි වරණ අවස්ථාවේදී, කියන්නේ නිදි නිින්ද ගිහිලා නැහැ, දැන් යම් හේතුවක් නිසා අවදි වෙලා ඉන්නවා, ඒ නිදි වරණ අවස්ථාවේදී, ඊළඟට කතා කරන අවස්ථාවේදී, භාසිතේ තුන්හි භාවයේ නිශ්ශබ්දව ඉන්න අවස්ථාවේදී සම්පජානකාරී හොති. දැන් මේ විදිහට බුදුරජාන් වහන්සේ දැන් අපිට තේරෙනවා දැන් මේ සතිය අර සක්මන් භාවනාවකට විතරක් සීමා කළා, ඉඳගෙන ඉන්න භාවනාවකට විතරක් සීමා කළා කතා කරන ප්‍රකාශයක් නෙමෙයි මේ තියෙන්නේ. සම්පූර්ණයෙන්ම අපේ මුළු ජීවිතයටම සම්බන්ධ කළා. එදිනදා සියලු කටයුතු වලටම සම්බන්ධ කළා කරන ප්‍රකාශයක් මෙතන තියෙන්නේ. ඒ නිසා අපි උත්සාහන්ත විය යුතුයි කොහොමද මේ භාවනාවට අපේ එදිනෙදා කටයුතු සම්බන්ධ කරගන්නේ. එහෙම නැතු ඉතින් අපිට අමාරුයි පිහිපින්වතුන් වශයෙන් ඕගොල්ලන්ට කොහොමත් අමාරුයි. ඒ කියන්නේ මේ මුළු දවසම භාවනාව වෙනුවෙන් කැප කරනවා කියන එක කරන්න බැරි වැඩක්. නමුත් මෙතෙන්දී බුදුරජාන් වහන්සේ එහෙම දෙයක් බලාපොරොත්තු වෙනවා වෙනුවට බුදුරජාන් වහන්සේ කියන්නේ කොහොමද මේ එදිනෙදා අපි කරන කටයුතු ඒකත් භාවනාවට අනුග්‍රහ කරන ආකාරයෙන් එහෙමත් නැත්නම් භාවනාව අමතක කරලා දාලා සම්පූර්ණයෙන්ම නැවතත් අපි මුලා වෙච්ච සිහියකින් එහෙමත් නැත්නම් අසිහියකින් කටයුතු කරනවා වෙනුවට කොහොමද එදිනෙදා කටයුතු වල නිරත වෙන කොටත් සිහියෙන් ඒ කටයුත්ත කරන්නේ. ඉතින් මෙතෙන්ට තමයි අපි උත්සාහන්ත විය යුත්තේ. මොකද අපිට කවදාවත් මේ දවසේ වෙන් කරගත්ත විනාඩි 15ක් 30ක් පැයක් ඉඳගෙන භාවනා කරලා පමණක් නැත්තම් තවත් පැයක් සක්මනක් කරලා පමණක්. ඉතින් මේ විදිහට නම් අපි අපේ භාවනාව දිගට කරගෙන යන්නේ. ඉතිරි මුළු අපිටම පැය 22ම අපි සම්පූර්ණයෙන්ම අසතිමත්ව මේ ඉඳුරන් පිනවමින් හිතට කැමති කැමති දේවල් හිත හිතා කර කර එහෙමනම් ඉතින් අපි කාලය ගත කරන්නේ භාවනාවකින් ප්‍රයෝජනය ගන්න තියෙන හැකියාව අඩුයි කියලා කියන්න පුළුවන්. මොකද අපේ ජීවිතේට මේ භාවනාව සම්බන්ධ කරගෙන නැහැ. ඉතින් ඒ නිසාම අපිට මේකේ සුවයක් අත්දකින්නත් තමයි මේ භාවනාවෙන් දියුණු වෙන යම් යම් හැකියාවන්, ගුණ විශේෂයන් වෙන්වෙන් වශයෙන් හඳුනා ගන්නත් තමයි. මොකද අපි ටිකක් භාවනා කරනකොට සම්පූර්ණයෙන් අතහැරලා දානවා, අමතක කරනවා. ආයෙත් ඔන්න පැයක් දෙකක් භාවනා කරනකොට ආයෙත් සම්පූර්ණයෙන්ම අමතක කරලා දානවා. ඉතින් එහෙම ක්‍රියාවක් නෙමෙයි මෙතෙන්දී බලාපොරොත්තු වෙන්නේ. කොහොමද මේ එදිනෙදා අපි කරන කටයුතු වලදී රාජකාරී කටයුතු වෙන්න පුළුවන් නැත්නම් මේ කය සම්බන්ධ යම් යම් පිළිදැඟුම් කටයුතු වෙන්න පුළුවන් ඒ කටයුතු වල නිරත වෙනකොට කොහොමද ඒ කටයුත්තත් සිහියෙන් කරන්නේ? ඔතන තමයි අපි සතිමත් වෙන්න අවශ්‍ය. එක අතකින් අර සතියේ විවිධාංගීකරණයක් සතිය පතුරුවාලීමක් මෙතෙන්දි සිද්ධ වෙනවා. දැන් මෙතෙන්දි විශේෂයෙන් සඳහන් කරන වචනේ තමයි සම්පජානෝ. එතකොට අපිට තේරෙනවා මේ සතියටත් එහා ගිහිල්ලා සම්පජඤ්ඤයට කිට්ටු කරන්න කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ. උදාහරණයක් වශයෙන් අපි හිතමු කෙනෙක් ආහාර අනුභව කරනවා. ඒ ආහාර අනුභව කරද්දී මේ තනි අපි දකින්නේ මුලදී මෙතන තනි ක්‍රියාවක් තියෙනවා කියලා. නමුත් හොඳට මේ ක්‍රියාව අපි සිහියෙන් කරනවා නම් මෙතන ක්‍රියාදාමයක් තියෙන්නේ. ක්‍රියා රාශියක් මෙතන තියෙන්නේ. අපි හිතමු අපි ආහාර බෙදා ගන්න තැනට යනවා. ඊට පස්සේ ඔන්න අපිට ආහාර පේන්න තියෙනවා. අපි පිඟානක් අතර ගන්නවා. ඊට පස්සේ හැන්දක් අතර ගන්නවා. බත් ටිකක් බෙදා ගන්නවා, ව්‍යංජන් බෙදා ගන්නවා. මේ ඒ කටයුත්තදී පවා අපිට ඒ කටයුත්ත සිහියෙන් කරන්න පුළුවන්. ඊට පස්සේ අපි ඒක අරගෙන ඔන්න ඇවිල්ලා වාඩි වෙනවා. ඊට පස්සේ අපි ආහාර පිඟාන ඔන්න අතට ගන්නවා, නැත්තම් මේ සුඩින් තියා ගන්නවා. ඊට පස්සේ අපි පොඩ පොඩ බත් මේ අනන්න පටන් ගන්නවා. එතකොට බත් අනනකොට අපේ ඇඟිලි වලට එක ආකාරයකින් දැනෙනවා. ඊට පස්සේ යම් යම් ව්‍යංජන් අනනකොට ඒවැය තියෙන්නේ විවිධ ඒ ඇඟිලි වලට දැනෙන්නේ විවිධ දේවල්. උදාහරණයක් වශයෙන් අපි හිතමු අමුවෙන් තියෙන මැල්ලුමක් වගේ දෙයක් අනනකොට එක විදිහක්. හොඳට තඹපු දෙයක් අනනකොට එක විදිහක්. නැත්නම් කඩලා මේ ගන්න දෙයක් තියෙනවා නම් ඒක වෙන විදිහක්. ඉතින් මේ විදිහට අපි අර මේකේ යන්න පුළුවන් ගැඹුර එක අතකින් බැලුවම හිතා ගන්න බැරි තරම්. මොකද අපි මේක නිකාං ඔහෙ අනලා මේ කටට දා ගන්නවා වෙනුවට හොඳට ඒ කරන පුංචි පුංචි ක්‍රියාවක් ගැන හොඳ අවධානයකින් ඒ කටයුත්ත කරනවා නම් මේකේ මහා ගැඹුරකට යන්න පුළුවන්. පුළුල් ශේත්‍රයක් දක්වා අපිට යන්න පුළුවන්. අපි තුමු මේ විදිහට අපි පොඩ පොඩ දැන් ව්‍යංජන් එකතු කරගත්තා. මේ විදිහට ආහාර පිඩක් දැන් ඔන්න එකට අනලා මිශ්‍ර කරගත්තා. ඊට පස්සේ ඔන්න දැන් ඒක පිඩුවක් කරගෙන ඔන්න කටගාවට ලං කරනවා. ඊට පස්සේ ඔන්න Tamante ඒ කටයුත්තත් තේරෙනවා දැන් පිඩු කරපු හැටි, ඒ ආහාර පිඩ කටගාවට දැන් අරගෙන යන හැටි, එතකොට මේ අපේ අත චලනය වෙන හැටි, සමහරවිට ඒ ආහාර පිඩේ සුවඳ අපිට දැනෙන හැටි, සමහරවිට කටට කෙල උනන හැටි, කට විවෘත වෙන හැටි, ඊට පස්සේ අපි කට ඇතුළට මේ ආහාර පිඬ ඇතුළු කරන හැටි, දැන් ඔන්න දිවේ මේ ආහාර පිඬ ස්පර්ශ වෙන හැටි, කෙල උනන හැටි, කෙලත් සමග මිශ්‍ර වෙන හැටි, අපි විකන හැටි. ඉතින් මේ විදිහට විකලා අන්තිමට ඒක ගිලින හැටි. මේ මුළු ආහාර අනුභවය සම්බන්ධයෙන්ම මහා ක්‍රියාකාරකම් රසක් මෙතන තියෙනවා. ඒ නිසා සම්පජානකාරී හෝති කියලා කියනකොට අපිට අර මේ බුදුරජාන් වහන්සේ කෙටියෙන් මේ යම් යම් ක්‍රියාවන් මෙතන පෙන්눔 කරලා තියෙනවා. හැබැයි ඒ ක්‍රියාවන් අපි සිහියෙන් කරන්න සිහියෙන් කරන්න. ඒ ක්‍රියාවක තියෙන අනුක්‍රියා රසක් අපිට හෙළි වෙන්න පටන් ගන්නවා. දැන් මෙතන ඊළඟට අපිට යන්න පුළුවන් කිට්ටු කරන්න පුළුවන් අර සතිපට්ඨාන භාවනා කියන කොටසට. දැන් අපි හොඳට මේ සෑම කටයුත්තකදීම සිහිය පිහිටියා. වර්තමාන වශයෙන් දැන් කය කරන යම් ක්‍රියාවක් අපි දැන් සිහියෙන් ඒ ගැන බලාගෙන ඉන්නේ. සති ආලෝකයේ යටතේ ඒ ක්‍රියාව සිද්ධ වෙන්නේ. ඊට පස්සේ ඒ ක්‍රියාව සිද්ධ වෙනකොට සමහරවිට අපිට පොඩ්ඩක් තේරුම් ගන්න පුළුවන්. දැන් ඔන්න අපි මුලදීනම් හිටගෙන හිටියා. නැත ඉදිරියට ගමන් කළා. දැන් මේ වැඩ කටයුතු අවසానයි. ඊට පස්සේ ඔන්න ආපසු එන කටයුත්තයි සිද්ධ වෙන්නේ. සක්මන් භාවනාවක් ගැන හිතුවොත් ඉදිරියට යාමේ ක්‍රියාව අවසానයි. ඒත් සමගුණ අපි පටන් ගන්නවා ආපසු එීමේ ක්‍රියාව. එසේ දැන් ආපසට ආවට පස්සේ ආපසු එීමේ ක්‍රියාව අවසానයි. ඊට පස්සේ නැවතත් අපි ඉදිරියට යාමේ ක්‍රියාව පටන් ගන්නවා. එතකොට ඉදිරිය යාමේ ක්‍රියාව ආරම්භය. ඊට පස්සේ ඉදිරියට යාමේ ක්‍රියාවේ අවසානය. ආපසු එීමේ ක්‍රියාවේ ආරම්භය. ආපසු එීමේ ක්‍රියාවේ අවසානය. මේ විදිහට අපිට තේරෙනවා දැන් මේ ක්‍රියාවලින් ගත්තොත් ඒවායේත් පටන් ගැනීමක් තියෙනවා, අවසානයක් තියෙනවා. ඊළඟට අපි හිතමු මේ අත දිග හැරීම. ඒතර අත දිග හරින්න පටන් ගත්තා, අත දිග හැරීම අවසන් වුණා. අත හකුලවන්න පටන් ගත්තා, අත හකුලවල අවසානයි, දැන් ඒ ක්‍රියාව අවසන් වුණා. අපි එහෙම නැත්නම් සිවුරක් පෙරවන්න ඇඳුමක් අඳින්න පටන් ගත්තා, ඒ ඇඳුම් ඇඳීමේ ක්‍රියාව අවසන් වුණා. ඊළඟට ආහාර අනුභව කරන්න පටන් ගත්තා, ඒ ක්‍රියාව අවසන් වුණා. මොන හරි දෙයක් පානය කරන්න පටන් ගත්තා, ඒ ක්‍රියාවත් ඔන්න අවසන් වුණා. ඉතින් මේ විදිහට අපිට මේ අපි කරන එදිනදා ජීවිතයේ සියලු කටයුතු දිහා බැලුවමත් ඒවායේ සෑම ක්‍රියාවකම පටන් ගැනීමක් තියෙනවා, අවසානයක් තියෙනවා. ඊට පස්සෙන් තවත් ක්‍රියාවක් පටන් ගන්නවා. ඊළඟට ඒ ක්‍රියාවත් අවසන් වෙනවා. ඉතින් මේ විදිහට මේ සම්මුති මට්ටමින් ගත්තත් මේ සෑම ක්‍රියාවකම පටන් ගැනීමක් සහ අවසානයක් තියෙනවා. ආරම්භයක් සහ අවසන් වීමක් තියෙනවා. ඉතින් මේකේ තව සම්පජඤ්ඤය මේකට ලං කරගෙන මේ තනි තනි ක්‍රියාවේ තියෙන අනුක්‍රියා දිහා අපි බලන්න ගත්තොත් එතනත් බොහෝ ක්‍රියා රාශියක් තියෙනවා. උදාහරණයක් වශයෙන් අපි සක්මනක් ගැන කතා කළොත් දැන් මේ ඉදිරියට යන ක්‍රියාවේදී අපි තෝ පියවර 30ක් අපි ඉදිරියට ගියා. ඒතර මේ පියවර එක එකක් ගානේ පටන් ගැනීමක් තියෙනවා, අවසානයක් තියෙනවා. ඒ පියවර 30ක් අපි යනවා. පළවෙනි පියවරේදී පටන් ගැනීමක් අවසානය. දෙවෙනි පියවරේදී පටන් ගැනීමක් අවසානය. තෙවන පියවරේදී පටන් ගැනීමක් අවසානය. මේ ආකාරයෙන් 30 වන පියවර දක්වා පටන් ගැනීමක් අවසානයක් තියෙනවා. ඊට පස්සේ තවත් අපි සූක්ෂම කළොත් පියවරක් කියලා කියන්නේ තවත් අනුපී අනුක්‍රියා රාශියක්. ඒතොර එක පාදයක් එසවීම, ගෙන යාම, තැබීම. ඒතොර මේ එසවීමේ පටන් ගැනීමක් අවසානයක්. ගෙන යාමේ පටන් ගැනීමක් අවසානයක්. තැබීමේ පටන් ගැනීමක් අවසානයක්. ඊළඟ පාදයේත් එසවීමේ පටන් ගැනීමක් අවසානයක්. ගෙන යාමේ පටන් ගැනීමක් අවසානයක්. තැබීමේ පටන් ගැනීමක් අවසානයක්. ඊළඟට අපි පාදයක් පොළවට තියලා තද කරන්න ගත්තොත් තද වෙනවා. එතකොට අපි මේ දිහා බැලුවොත්. ඉතින් මේ එහෙම බලන්න බලන්න තව තව අපේ හිත සූක්ෂම වෙනවා. කියන්නේ අර වගේ අපි තනි තනි ක්‍රියා වශයෙන් ගත්තත් ඒ හැම එකටම පටන් ගැනීමක් අවසානයක් තේිනවා. ඊපස්සේ ඒ තනි ක්‍රියාවක් කියලා අපි මුලින් හඳුනාගත්ත එක තව ටිකක් සූක්ෂමව බලද්දි එතන අනුක්‍රියා රාශියක් තේිනවා. ඒ අනුක්‍රියාවක පවා, ඒ කුඩා ක්‍රියාවක පවා පටන් ගැනීමක් අවසානයක් තියෙනවා. ඊට පස්සේ අපි මේක දිගට කරනකොට අපේ හිත මේ අපි ගත කරපු සංකල්පමය රාමුවෙන් ඉවත් වෙනවා. එතකොට අර අපි එකතු කරගත්ත නම් ගම් ටික, ලේබල්, ඒ ඔක්කොම හැලිලා මේ කරන කෙනා ගැන අපි හිතාගෙන හිටිය මම අහවලා, මම ගෑනු කෙනෙක්, මම පිරිමි කෙනෙක්, මම අම්මා, මම තාත්තා, මම ගුරුවරයෙක්, මම ස්වාමීන් වහන්සේ නමක්, ඔය විදිහට අපි මොනවා මොනවා හරි අපි අර ආරෝපණය කළා තිබිච්ච ඒ ලේබල් ඔක්කොම අයින් වෙලා දැන් හුදු ක්‍රියා දාමයක් දිහා දැනුවත් වීමක් තියෙනවා. ඒතර මනස තව තව සැහැල්ලු වෙනවා. මනසේ බර හැල්ලු වෙනවා. මනසේ අපි පුරවාගෙන හිටිය අර සම්මුති සංඥා දැන් බැහැරට යනවා. දැන් තියෙන්නේ ක්‍රියාකාරකම් රසක්. සක්මනකට අපි ආවොත් එසවීමේ ක්‍රියාකාරකම, ගෙන යාමේ ක්‍රියාකාරකම, තැබීමේ ක්‍රියාකාරකම. ඉතින් දැන් එතකොට තේරෙනවා මුළු සක්මන පුරාම තියෙන මේ එසවීම, ගෙන යාම, තැබීම. එසවීම, ගෙන යාම, තැබීම. වෙන මොකක්වත් නැහැ. දැන් ඒකත් තව සූක්ෂම වෙන්න සූක්ෂම වෙන්න මේ එසවීම කියන එකක් තනි ක්‍රියාවක් නෙමෙයි. එතන තියෙන්නේ කුඩා කුඩා එසවීම රසක්. ගෙන යාම කියන්නේ තනි ක්‍රියාවක් නෙමෙයි. කුඩා කුඩා ගෙන යාම රසක්. තැබීම කියන්නේ තනි ක්‍රියාවක් නෙමෙයි. කුඩා කුඩා තැබීම රසක්. ඒ සියල්ල සම්පූර්ණ වුණාට පස්සේ තමයි ඔන්න පොළවේ පාදයේ හොඳට පිහිටන්නේ තැබුවක්. ඊට පස්සේ එතෙන්දී අපි තවත් ඔන්න මේක සූක්ෂම වෙනවා. එතකොට අර එසවීම, ගෙන යාම, තැබීම කියන ඒ නම් ටිකත් හැලෙනවා. ඒ වෙනුවට දැන් තියෙන්නේ චලන රාශිය. එසවීම සඳහා සිදුවෙන චලනයේ වීම, පාදයේ චලනයේ වීම රසක් තියෙන. ගෙන යාම සඳහා චලනය කිරීම රසක්. තැබීමේදී චලනයේ වීම රසක්. දැන් එතකොට සම්පූර්ණ ක්‍රියාවලියම චලන රාශියක්. ඒ එක එක චලනයක පටන් ගැනීමක් තියෙනවා, අවසානයක් තියෙනවා. එක එක චලනයක පටන් ගැනීමක් තියෙනවා, අවසානයක් තියෙනවා. ඊට පස්සේ ඔන්න පාදයේ පොළොවට තද කරනකොට එතනත් දැන් අපිට හම්බ වෙන්නේ පාදයක් පොළොව මත තැබීමක් නෙමෙයි, ඊටාම සූක්ෂම වශයෙන් ධාතු මට්ටමක් දක්වා මෙතෙන්ට යන්න පුළුවන්. මෙතන උදාහරණයක් වශයෙන් තදවීමක්, රළුවීමක්, නැත්නම් සිසිල්වීමක්, ගොරෝසු බවක්, ඊට පස්සේ චලනයක්, නැත්නම් මෘදු බවක්, තද බවක්, රළු බවක්, උණුසුමක්, සිසිලක්, මේ ආදී වශයෙන් අර අපි ඉස්සරහට කතා කරන්න තියෙනවා ධාතු මනසිකාරය. එතකොට මෙන්න මේ ධාතු මට්ටමක් දක්වා මෙන්න මේ ක්‍රියාවලිය අරගෙන යන්න පුළුවන්. එතකොට අපිට තේරෙනවා මේ සම්පජඤ්ඤය අපිට ඕනේ නම් ක්‍රමානුකූලව අරගෙන ගිහිල්ලා ධාතු මනසිකාරයක් දක්වා පතුරවන්න පුළුවන්. ධාතු මනසිකාරයක් දක්වා සූක්ෂම කරන්න පුළුවන්. පටන් ගන්නෙ අර වගේ අපි සම්මුති වශයෙන් හඳුන්වන ඉදිරියට යාම, ආපස්සට එීම, හිටගෙන සිටීම, හිට ඉඳගෙන සිටීම, මේ ආදී වශයෙන් අපි අර ගත්ත ක්‍රියාවලියෙන් තමයි අපි මේක පටන් ගත්තේ. හැබැයි ක්‍රමානුකූලව සතිය දියුණු වෙන්න, සතිය තියුණු වෙන්න, මේක දිහා බොහොම සූක්ෂමව දකින්න, ඊට පස්සේ මේකේ තියෙන අනු කුඩා ක්‍රියා ඒව සියල්ල අපිට තේරෙන්න පටන් ගන්නවා. ඒකත් අභිභවා ගිහිල්ලා සම්පූර්ණයෙන්ම බොහොම ප්‍රාථමික මට්ටමක සිද්ධ වෙන්න ධාතු ක්‍රියාකාරීත්වයක් කෙනෙකුට දකින්න පුළුවන් වෙනවා. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේකේ පෙන්නුම් කරනවා සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති, වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. මේ ආරම්භය අවසානය, ආරම්භය අවසානය, පටන් ගැනීම අවසන් වීම. මෙන්න මේ පටන් ගැනීම අවසන් වීම දිගින් දිගට දකිමින් ඇතිවීම නැතිවීම දිගින් දිගට දකිමින් එයා වාසය කරනවා. ඊළඟට අත්තිකායෝතිවා පනස්ස සතිපච්චුපට්ඨිතා හෝති. දැන් මෙතන යාට තේරෙනවා මේ මුලින් පටන් ගත්ත මට්ටම නෙමේ දැන් තියෙන්නේ, අතිශය සූක්ෂම අන්දමින් සිද්ධ වෙන චලන රාශියක්. නැත්තම් විවිධ ඉරියව් පැවැත්වීම් රාශියක්. එහෙම නැත්තම් විවිධ චර්යා රසක්. මෙතන අර කලින් පනවගත්ත සත්වේ පුජ්‍යලේක් මමෙක් ඒ මොකක්වත් නෙමේ, හුදු චලන රාශියක්, හුදු ක්‍රියාකාරකම් රසක් තමයි මෙතන සිද්ධ වෙන්නේ. එතකොට මේක තව තව වර්ධනය වෙනකොට අත්තිකායෝතිවා පනස්ස සතිපච්චුපට්ඨිතා හෝති යාව දේව ඥාන මත්තාය පතිස්සති මත්තාය. දැන් අර අපි හිතිය සම්මුති ලෝකයෙන් අයින් වෙලා බොහොම සූක්ෂම අවබෝධයක් දක්වා දැන් මේ හිත පැමිණෙනවා. එතකොට එයා එම අවබෝධය තව තව දියුණු කරගන්න උත්සාහන්ත වෙනවා. එතකොට දැන් මේ කය පරිහරණය කරනවා තව දුරටත් ඒ අවබෝධය තීව්‍ර කරගන්න. තව දුරටත් ඒ අවබෝධය දියුණු කරගන්න. ඒ වගේමයි සතිය තව තව තියුණු කරගන්න, සූක්ෂම කරගන්න. දැන් මෙහෙම කෙනෙක් කටයුතු කරනකොට හොඳට මේ කටයුත්ත යා නිරීක්ෂණය කරන, නිරීක්ෂණය කරන්න මේ ඇතුළත මේ තමා වශයෙන් අත්දකපු ක්‍රියාකාරීත්වයම තමයි පිටත තියෙන්නේ. වෙනත් පුජ්‍යලයක් දිහා ගත්තත්, වෙනත් සත්වයක් දිහා ගත්තත් එයා ගාව තියෙනින් මේ බඳුම ක්‍රියාකාරීත්වයක් කියලා තමන්ට අනුමාන ඥානයක් වශයෙන් වැටහෙන්න පුළුවන්. ඉති අජ්ජත්තං වාකායේ කායानुපස්සේ විහෙරති, බහිද්ධා වාකායේ කායानुපස්සේ විහෙරති. තමන් ඉස්සෙල්ලා මේ තමන්ගේ කියලා කියාගත්ත කය හොඳට නිරීක්ෂණය කරමින් මේ සතිපට්ඨානය දියුණු කරනවා. ඒ දියුණු වීමේ ප්‍රතිඵලයක් වශයෙන් මේ එළියෙත් මේ බඳුම ක්‍රියාකාරීත්වයක් කිය තියෙන්නේ කියන එක එයාට තේරෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ දැන් මෙහෙම කටයුතු කරන්න කරන්න අර අපි අපේ මේ කයට දීලා තිබිච්ච ලොකු වටිනාකම් අයින් වෙලා මෙතන තියෙන්නේ හුදු ක්‍රියාකාරකම් රසක්ය. ඒ ක්‍රියාකාරකම් වල ඇතිවීම නැතිවීම ස්වභාවයක් තියෙනවය. මේ බඳු නිරන්තරයෙන් ඇතිවීම නැතිවීම ස්වභාවයක් තියෙනවා නම් මේක මේ ඇතිවීම නැතිවීම වලින් පෙළෙනවය. ඇතිවීම නැතිවීම වලින් පෙළීම නිසා මෙතන තියෙන දුකක්. මෙතන දිගට පවත්වන කිසිම ක්‍රියාකාරකමක් නැහැ. නිරන්තරයෙන්ම ඒ ක්‍රියාකාරකම් පටන් අරගෙන අවසන් වෙලා යනවා. ඒතර මේ ක්‍රියාකාරකම් රසක කොහොමද කෙනෙක් ස්ථිර පවතින පුජ්‍යලේක් තන් ස්ථිර පවතින ආත්මීය ස්වභාවයක් පණවන්නේ කියලා අන්න යාගේ හිත දැන් පොඩ පොඩ නුවණින් විමසන්න පටන් ගන්නවා. මුලදී නම් මේ තිබුණේ ලොකු අඥානය, අඥාන බවක්, අවබෝධයක් නැති බවක්. නමුත් ටික ටික මේ කය දිහා එයා සූක්ෂමව දකින්න දකින්න තව තව සියුම් වෙමි මේ කාරණා වැටහෙන්න වැටහෙන්න එයාට තේරෙනවා මෙතන නිරන්තර වෙනස් වීම රසක් තියෙන්නේ. නිරන්තරයෙන්ම අනිත්‍යත්වයට පත්වීමක් මෙතන තියෙන්නේ. ඒ වගේමයි නිරන්තරයෙන්ම මේ අනිත්‍ය ලක්ෂණයෙන් පෙළෙන ස්වභාවයක් තියෙන්නේ. ඒ වගේමයි මේ ක්‍රියාකාරකම් රැසේ පටන් ගැනීම අවසාන වීම කියන මෙන්න මේ ඇතිවීම නැතිවීම ප්‍රවාහයට මට පාලනයක් නැහැ. ඒවා යම් පමණකින් මම මේ ක්‍රියාව අවසන් කරනවා කියලා කරනවා. හැබැයි සූක්ෂම වට්ටමින් ගත්තාම මේකේ මගේ තියෙන පාලනයෙන් තොරයි. ඒතර මෙතන ඇතුළතට ගන්න කියලා හරයක්, පුජ්‍යලයක්, සත්වයක්, ආත්මීය ස්වභාවයක් නැහැ කියලා අන්න යාට ත්‍රිලක්ෂණයක් හොඳට වැටහෙනවා නම් යම් අවස්ථාවක මේ කය අනුසාරයෙන් මෙයාගේ හිතේ දැන් පොඩ පොඩ විපස්සනා නුවණක් දියුණු වෙන්න පටන් ගන්නවා. ඉතින් එතකොට එයා ඉබඳු විපස්සනා නුවණක් වැඩෙන ආකාරයට දැන් තමන්ගේ ජීවිතය පුළුවන් තරම් පරිහරණය කරන්න උත්සාහන්ත වෙනවා. ඔනොතෙන්දී ඇත්තටම අපිට ආරෂ්ඨායක මාර්ගයක් උවමනා වෙනවා. ඒ කියන්නේ පුළුවන් තරම් සීලයක් ආරක්ෂා කරමින්, ඒ වගේම කය වචනේ හික්මවගෙන ඒ සීලයක් ආරක්ෂා කරමින්, ඊට පස්සේ මේ විටින් විට මතුවෙන මේ විපස්සනා නුවණ තමා තුළ හොඳින් පවත්වා ගන්න උත්සාහවත් වෙමින්, ඒ සඳහා නිවැරදි දැක්මක්, එබඳු සම්මා දිට්ඨියක් හඳුනා ගනිමින්, එබඳු පැත්තකට එබඳු නිවැරදි දැක්මක් වර්ධනය වෙන අන්දමින් කල්පනාවන් කරමින්, කියන්නේ නෙක්ඛම්ම කල්පනාවක්, අව්‍යාපාද සංකල්පනාවක්, අවිහිංසා සංකල්පනාවක් පවත්වමින්, ඒ වගේම මේ කටයුත්ත සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය කරන වීරය, හිතේ සිබිය යුතු ඒකාග්‍රතාවය සතිය ඒව පවත්වා ගනිමින්. එතකොට දැන් මේ සම්පූර්ණ ක්‍රියාකාරීත්වයම එයාගේ ජීවිතේ බවට පත් වෙලා. එහෙම නැත්නම් ප්‍රතිපදාවක් දැන් එයා අනුගමනය කරනවා. එයා දැන් ඔන්න ආරෂ්ඨාංග මාර්ගයේ ගමන් කරනවා. ඉතින් මෙහෙම යන ගමනකදී එයාගේ හිතේ මේ ප්‍රඥාවේ යම් අවබෝධයක් ප්‍රඥාවේ යම් වර්ධනයක් සිද්ධ වුණා නම් ඒ හිත මේ සියල්ල අතහැරලා දාලා හිත කිසිවක් ඇසුරු නොකරන කිසිවක් උපාදාන නොකරන තත්වයකටපත් වෙන්න පුළුවන්. අනිශ්චිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීති. ඒ පියවර බුදුරජාන් වහන්සේ මේ කොටසෙදිත් මතක් කරලා දෙනවා. දැන් එයා මේ සම්පජඤ්ඤය හරහායි දිගට දිගට ඉස්සරහට ගියේ. ඒකේ සූක්ෂම බවට ඒ කටයුත්ත සූක්ෂම වෙමින් ඉදිරියට ආවා. ඒ හරහාම එයාගේ හිතේ විපස්සනා නුවණක් අවදි වෙන්න පටන් ගත්තා. ඒ විපස්සනා නුවණ තීව්‍ර වෙච්ච අවස්ථාවකදී මේ සියල්ල අතහැරලා දාලා මේ සිත කිසිවක් ඇසුරු නොකර ඉන්න පුළුවන් තත්වයකට පත් වුණා. කිසිවක් ලෝකයේ තියෙන කිසිවක් උපාදාන නොකර ඉන්න පුළුවන් තත්වයකට පත් වුණා. ඉතින් මෙයා මේ බඳු යෝගාවචරයාට තේරෙන්න පුළුවන් දැන් හැබැයි හිත මොකක්වත් ඇසුරු කරන්නේ නැහැ. හැබැයි කටයුතු සිද්ධ වෙනවා. සක්මන කෙරෙනවා. ඇඳුම් පළඳින් අඳිනවා පළඳිනවා. ආහාර අනුභව කරනවා. හැබැයි හිත ඒ කටයුතු එකකවත් දැන් අර කලින් වගේ බරපතල විදිහට බැසගෙන නැහැ. හිත තියෙන්නේ නිදහසේ. හිත තියෙන්නේ ස්වාධීනව. හිත තියෙන්නේ ලෝයේ කිසිවක් උපාදාන නොකර. ඉතින් මේ తত্ত্বය සමහර විට කෙනෙකුට කෙටි කාලයකට වැටහෙන්න පුළුවන්. හැබැයි ආයිත් මේ හිතේ තියෙන කෙලෙස් ගතිය නිසා ආයිත් ගිහිල්ලා දේවල් උපාදාන වෙනවා. ආයිත් ගිහිල්ලා අර සමබරතාවය Tamanට අහිමි වෙනවා. ආයෙත් ගිහිලා කොහේ හරි ඇලෙනවා. ආයෙත් ගිහිලා කොහේ හරි ගැටෙනවා. දැන් එයාට විтин විට මේ හිතේ තියෙන සාධීනත්වය, හිතේ තියෙන නිදහස, කිසිවක් උපාදාන නොකර සිටීමේ හැකියාව විтин විට එයාට මතුවෙනවා. හැබැයි නැවතත් ඒක අහිමි වෙනවා. එයාට නැවතත් උත්සාහන්ත වෙන්න වෙනවා. එhmenam මේ කිසිවක් උපාදාන නොකරන తත්වයේ තව කොහොමද වර්ධනය කරන්නේ? ලොවේ කිසිවක් ඇසුරු නොකරන తත්වය හිතේ ස්වාධීන මට්ටම තව කොහොමද වර්ධනය කරන්නේ? ඉතින් ඒකටත් අර ක්‍රමවේදෙම තමයි අනුගමනය කරන් තියෙන්නේ. ආරෂ්ඨාංග මාර්ගයමයි මට තව දිගටත් ගමන් කරන්න තියෙන්නේ කියලා අන්න එයාට තව තව ඒක තේරෙන්න පටන් ගන්නවා. මොකද බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රය ආරම්භයේදීම මතක් කළා ඥායස්ස අධිගමාය. දැන් මේ සතිය දියුණු කරගෙන යන මාර්ගයේ ටික ටික ගැඹුරට යන්න යන්න මේ හිතේ අර දුක් දුම්නස් දුර වෙන ආකාරය, හඬා වැළපීම් අඩු වෙන ආකාරය, හිතේ ආතතිය අඩු වෙන ආකාරය, හිතේ පැහැදිලි බව වර්ධනය වෙන ආකාරය, හිත ටික ටික පිරිසුදු වෙන ආකාරය, එයාම දැක දැක තමයි දැන් මේ ගමන යන්නේ. ඉතින් එතකොට තවදුරටත් ඉදිරියට මේ හිතේ පිරිසුදු බව වර්ධනය කර ගැනීම පිණිස, තවදුරටත් හිත කෙලසුන්ගෙන් නිදහස් කර ගැනීම පිණිස වැඩි යුත්තේ කෙබඳු මාර්ගයක්ද කියන එක අන්න යාට පොඩ පොඩ මේ තමන් කරන ප්‍රතිපදාව හරහාම තේරෙන්න පුළුවන්. ඉතින් ඒකයි මේ බුදුරජාන් වහන්සේ සියලුම සතිපට්ඨානයන් සම්බන්ධයෙන් පොදු ප්‍රකාශයක් කරන්නේ ඒ සෑම සතිපට්ඨානයකම පටන් ගැනීමේදී අර ඒකායනෝයම් භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා. ඒකායන මාර්ගයක් තියෙනවා, ඍජු මාර්ගයක් තියෙනවා. මේ සත්වයන්ගේ පිරිසුදු බව පිණිස, පාරිශුද්ධිය පිණිස, සෝක දුක්ඛ දෝමනස් දුක්ඛ දෝමනස්සාණං අත්ථංගමය, දුක් දෝමනස් දුරු කිරීම පිණිස, ශෝක පරිද්දවාණං සමතික්කමය, ශෝක කිරීම හඬා වැළපීම් සමතික්‍රමණය කිරීම පිණිස. ඊළඟට ඥායස්ස අධිගමය, මේ ආරෂ්ඨාංග මාර්ගයේ නම් වූ ඒ ප්‍රතිපදාව තම තමා වශයෙන් හඳුනා ගැනීම පිණිස, තේරුම් ගැනීම පිණිස, නිබ්බානස්ස සත්‍ය ක්‍රියාය, නිවන්සෝ සාක්ෂාත් කර ගැනීම පිණිස. එතකොට මේ යෝගාවචරය දැන් මෙතෙන්දී අපි ඉස්සරහින් තියාගත්ත මේ සම්පජඤ්ඤ පබ්බේ, එතන සාමාන්‍ය සරල දිනදා ජීවිතයේ කටයුතු වලින් වැඩේ පටන් ගත්තට එයා ක්‍රමානුකූලව මේ භාවනාවේ නිරත වෙන්න නිරත වෙන්න ඒ ඒ ක්‍රියාවේ තියෙන අනුක්‍රියා පවා හඳුනා ගනිමින්, ඒ අනුක්‍රියාවල පවා තියෙන පටන් ගැනීම අවසාන වීම හඳුනා ගනිමින්, ඒවත් තවදුරට සූක්ෂම වෙලා ගිහිල්ලා මෙතන තියෙන මේ ධාතු ක්‍රියාකාරීත්වය පවා හඳුනා ගනිමින්, හුදු ක්‍රියාකාරකම් රසක් මෙතන තියෙන්නේ කියලා හඳුනා ගනිමින්, මෙතන සත්වයේ පුජ්‍යලයක් මමෙක් ආත්මීය ස්වභාවයක් නොමැති බව ගැඹුරින් තේරුම් ගනිමි. එතකොට මහා ගැඹුරකට අපේ හිත මේ භවනා ක්‍රමය අරගෙන යනවා. ඉතින් එතකොට මෙබඳු ගමනක් හරහා තමයි එහෙමනම් කෙනෙකුට පුළුවන් වෙන්නේ තමන්ගේ හිත පිරිසිදු කරගන්න. තමන්ගේ අර හිතේ තිබිච්ච සංඥා වලින් පැටලෙවුණු ගතිය දුරු කළා, පැටලෙවිලි වලින් තොර වෙච්ච සිතක්. කොහේවත් පැටලෙවිච්ච නැති සිතක්. කොහේවත් බැඳිච්ච නැති සිතක්. මොකක්වත් ලෝකේ තියෙන උපාදාන නොකරපු සිතක්. පවත්වන්න අන්න යෝගාවචරය උත්සාහන්ත වෙනවා. ඉතින් මේක දවසෙන් දෙකකින් සියල්ල සම්පූර්ණ වෙන ක්‍රියාවක් නෙමෙයි. එයා දැන් මේ කටයුත්තේ නිරත වෙමින් එයා උත්සාහන්ත වෙනවා මේ භාවනාව හරහාම තමන් සාක්ෂාත් කරගත්ත ඒ හිතේ නිදහස තව තවත් පවත්වන්න. හිත නොබැඳී පවත්වා ගැනීම සඳහා එයා තව තවත් උත්සාහන්ත වෙනවා. ඒ ප්‍රතිපදාව තව තවත් එයා දියුණු කරනවා. එයාට දැන් මේ ප්‍රතිපදාව එයාගේ ජීවිතේ බවට පත් වෙලා. එයා ඒබඳු සම්මා ආජීවයක් සඳහා පෙළ ගැසෙනවා. තමන්ගේ කටයුතු ඒබඳු ප්‍රතිපදාවකට සරිලන පරිද්දෙන් එයා කටයුතු කරනවා. එයා ඒතොර සීලයක් ආරක්ෂා කරනවා කියන එක ඒතොර මේ ප්‍රතිපදාවට සරිලන පරිද්ද මේ ප්‍රතිපදාවට රුකුල් දීම සඳහා එයා සීලය ආරක්ෂා කරනවා. භාගතුන් වහන්සේ විශේෂයෙන් සඳහන් කරනවා මේ සීලයක් ආරක්ෂා කරන්නේ කුමක් පිණිසද? සතර සතිපට්ඨානයන් දිනු කිරීම පිණිස වෙනත් සූත්‍රවල ඒක ඍජුවම සඳහන් කරලා තියෙනවා. ඒ නිසා දැන් යෝගාවචරයා සීලයක් ආරක්ෂා කරන්නේ එයාටම තේරිලා මේ සතිපට්ඨාන ධර්මයන් දිනු කරන්න තමන්ට මේ නිවර්දි ආරෂ්ඨාංග මාර්ගය ගමන් කරන්න හිතේ පිරිසුදු බව තව තව වර්ධනය කරගන්න කෙලසුන්ගෙන් තොරව මේ සිත පවත්වන්න නොබැඳුණු සිතක් පවත්ව ගන්න පැටලැවිලි වලින් තොර වෙච්ච සිතක් පවත්ව ගන්න එයා උත්සාහන්ත වෙනවා. ඒ සඳහා අනුග්‍රහයක් වශයෙන් යා සීලය ආරක්ෂා කරනවා. ඒ සඳහා අනුග්‍රහයක් වශයෙන් යා සමාධියක් දියුණු කරනවා. දැන් තමන්ගේ හිතේ මේ පැහැදිලි බව අඩු වෙනකොට එයාට තේරෙනවා. එයාට දේවල් නොවැටහි යනකොට එයාට තේරෙනවා. එයාට උඩට තේරුම් ගන්නවා දැන් මේ වෙලාවේදී හිතේ සමාධිමත් බව අඩුයි. හිතේ ඒකාග්‍රතාවේ අඩුයි. ඒ නිසා දවත නැවතත් ඔන්න අර කලින් තිබුණා වගේ හිත පිරිහෙන්න පටන් ගන්න කියලා යාට තේරෙනවා. ඔන්න එයා තේරුම් අරගෙන සමාධියක් දියුණු කරනවා. දැන් ඒකාග්‍රතාවයක් දියුණු කරනවා. ආයෙත් ඒ මට්ටමට දියුණුවාට පස්සේ දැන් ආයෙත් අර හිතේ ඒකාග්‍රතාවයේ තියෙනවා, සමාධිමත් බව තියෙනවා, පැහැදිලි බව තියෙනවා. අන්න ඒක තව තව ප්‍රඥාව දියුණු කරන්න පටන් ගන්නවා. පාවිච්චි කරනවා. එතකොට මෙන්න මේ සීල, සමාධි, ප්‍රඥා කියන මේ ශික්ෂා තුන එකිනෙකාට උදව් කරමින් බොහොම ලස්සනට මේ හිතක් තුල ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන මාර්ගය බොහොම සරල තැනකින් පටන් අරගෙන බොහොම ගැඹුරකට අපි එක්කගෙන යන මාර්ගයක්. මේ භාවනා ක්‍රමවල තියෙන අර සම්මුතියෙන් පටන් ගැනීම හොඳට ප්‍රකට වෙනවා. මේක මේ අපි ඉන්න තැනින් ඕනේ පටන් ගන්න. අපිට එකපාරටම ලෝකෝත්තර මට්ටමකට යන්න බෑ. අපි ඉන්න තැනින් පටන් ගන්න අවශ්‍යයි. සරල දෙයකින් පටන් ගන්න අවශ්‍යයි. තේරෙන තැනකින් පටන් ගන්න අවශ්‍යයි. හැබැයි අඛණ්ඩව මේ කටයුත්ත දිගට කරගෙන යනකොට, බහුලීකృత කරනකොට අපි අර කලින් හිටිය තැන නෙමෙයි තව සතියකින් ඉන්නේ. ඊළඟ මාසේ ඉන්නේ. ඊළඟ අවුරුද්දේ ඉන්නේ. ක්‍රමානුකූලව වර්ධනය වෙලා, සියුම් වෙලා, සූක්ෂම වෙලා ගැඹුරකට අපේ හිත එකගෙන ගිහිල්ලා තියෙනවා. ඒකට අර සම්මුති මට්ටම් වල තිබිච්ච මේ ව්‍යාකූලත්වය, සංඥා බහුලත්වය අයින් වෙලා හිත සියුම් වෙලා සංවේදී වෙලා හිතේ බර අඩු වෙලා සංඥා අඩු වෙලා බොහොම සූක්ෂම මට්ටමකින් දෙයක් දිහා බලන්න පුළුවන් ශක්තියක් ක්‍රමානුකූලව අපේ හිතේ වර්ධනය වෙනවා. ඒ නිසා පින්වත්නි අපි මේ අද සතිපට්ඨානයේදී කතා කළේ සම්පජඤ්ඤ පබ්බේ. ඉතින් මේ කොටසේදීත් අපිට තේරෙනවා මේ බුදුරජාන් වහන්සේ අපිව බොහොම ක්‍රමානුකූලව ප්‍රතිපදාවක් ඔස්සේ අරගෙන යනවා. මුලින් හොඳට වර්තමාන වශයෙන් සිහිය පිහිටුවනවා. ඊළඟට සිහිය පිහිටුවපු ධර්මතා දිහා සියුම්ව බලන්න, විග්‍රහ කරලා බලන්න, විස්තර වශයෙන් බලන්න. ඒවැය තියෙන අණු කුඩා ඉරියව් නැත්නම් ඒ අණු කුඩා ක්‍රියාකාරීත්වය හොඳට වටහා ගන්න අපි උනන්දු කරනවා. ඊට පස්සේ ඒවැය තියෙන මේ ඇතිවීම නැතිවීම ස්වභාවය හඳුනා ගන්න අපි උනන්දු කරනවා. ඒබඳු ස්වභාවයක් හඳුනා ගැනීම හරහා හිතේ යම් විපස්සනා නුවණක් දියුණු කරගන්න උවමනා කරන පසුබිම සකස් කරලා දෙනවා. ඊළඟට ඇති වෙන විවිධ විපස්සනා ඥානයන් තව තව තමා සතු කරගන්න නැත්නම් තමාටම උරුම කරගන්න ඒ එබඳු විපස්සනා ඥානයකට සරිලන පරිද්දෙන් ජීවත් වෙන්න තමන්ගේ ජීවිතේ හැඩගස්ව ගන්න ඊට පස්සේ අන්න කෙනෙක් ප්‍රතිපදාවක් අනුගමනය කරනවා. එතකොට මෙන්න මේ පියවර තුන මේ කර්මස්ථානයේ පවා අපිට දැක ගන්න පුළුවන්. ඒ නිසා අපිත් මේ කරුණු කාරණා හොඳින් තේරුම් අරගෙන අපි කරන බණ භාවනාව තවදුරටත් සාර්ථකව සැකහැර ධෛර්ය සම්පන්නව ඉදිරියට කරගෙන යන්න අද දින ධර්ම දේශනාවත් උදව් වේවා, මඟ පෙන්වීමක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්ම දේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.